ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
හොඳයි, අප්‍රේල් මාසයේ පළවෙනි සතියේ පළවෙනි සඳුදා අප්‍රේල් මාසයේ 4 දා සතියේ ශ්‍රී ලංකාවේ පුවත්තිම සිම ගෙනෙන්නයි අපි සූදානම් වන්නේ. ගෙවිගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වච්ච නවතම සහ උණුසුම් ප්‍රවෘත්ති මාධ්‍යවේදී මනෝජ් උදටියාවලත් සමග අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ සිට. මනෝජ්, අයිබුවන් සුබදසනක්.
අයිබුවන් සුබදසනක් මදුර.
ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වන විට කෙමෙන් කෙමෙන් ඉතාම උණුසුම්කාරී අර්බුදකාරී තත්ත්වයකට යන ආකාරයක් තමයි අපිට කනින් කොනින් ඇහෙන්නට පටන් ගන්නේ. විරෝධතා, උද්ඝෝෂණ, ව්‍යාපාර තව මත රට තුළ ක්‍රියාත්මක වනවා. මේ අතරතුරේ ඊයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට ශ්‍රී ලංකාවෙන් තවත් උණුසුම ප්‍රවෘත්තිය වාර්තා වුණා. ඒ තමයි අගමැතිවරයා නැත්තම් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හැර සියලු කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීම කියන ප්‍රවෘත්තිය. මනෝජ්, මේ වන විට මේ කාරණාව සම්බන්ධයෙන් මතුවෙලා තිබෙන අලුත්ම තත්ත්වය කොහොමද, සහ විශේෂයෙන්ම ජනතාව විරෝධතා නගන්නේ, උද්ඝෝෂණය නගන්නේ මුළු ආණ්ඩුවටම ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත රජයටම ඉල්ලා අස්වන ලෙස. නමුත් මෙතනදී ජනාධිපතිවරයා හු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙලා නැහැ, කැබිනට් මණ්ඩලය තමයි ඉල්ලා අස්වෙලා තිබින්නේ. මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නවතම තොරතුරු අපි කතා කරමු.
ඔබතුර, පසුගිය දින කිහිපයේම ලංකාවේ ආර්ථිකයට එල්ල වුණු බලපෑම මත සැපයුම් මඩාල වීම හේතු කොටගෙන විශේෂයෙන්ම ඉන්ධන, එතකොට ගෑස් සහ විදුලි බලය එන හිටීම වැනි ප්‍රමුඛ කාරණා හේතු කරගෙන ජනතාව තමන්ගේ විරෝධය කෙමෙන් දක්වන්න පටන් ගත්තා. බඩු මිල ඉහළ ගියා, විදේශ විනිමය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා, ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා. මේ සියල්ලම ජනතාවගේ එදිනෙදා ජීවිතයට දැනෙන කාරණා, ආර්ථිකයට දැනෙන කාරණා. ඉතින් ඒවාට විසඳුම් නොලැබෙන තැන ඔවුන්ගේ විරෝධය පාන්න පටන් ගත්තා. මුලින්ම ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා කිව්වා. ඊට පස්සේ ආණ්ඩුවට චෝදනා කරා, මැටි ඇමතිවරුන්ට උත්සවයකට සහභාගී වෙන්න බැරි තත්ත්වයක් තිබුණා. ඔවුන් සංවිධානාත්මකව හු කියන්න පටන් ගත්තා. ඒ නිසා උත්සව කීපයක් අවලංගුණා. මේ ආදී පෞගිය දින කීපයේ දේශපාලනය අස්ථාවර ස්වභාවයන් කීපයක් තිබුණා. ඒ අතරේ අපි දැක්කා ඊයේ දිනේදී ආණ්ඩුව යම් තීරණ කීපයක් අරගන්න සූදානම් වෙනවා. එක වතාවක අපිට දැනගන්න ලැබුණා ජනාධිපතිවරයා සාග්‍රාමාත්‍යවරයා මාර්ගයෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න කියලා යෝජනා කරා කියලා. නමුත් එතුමන් එම තරතුරෙන් ඉල්ලා අස්වීම ඒ මොහොතේ ප්‍රතික්ෂේප කරාය කියන තොරතුර වාර්තා වුණා. ඉන් අනතුරුව ඒ හේතු කරගෙන අග්‍රාමාත්‍යතුමා ඉල්ලා අස්වෙන්න තීරණය කරා කියලා වාර්තා වුණා. විකල්ප අග්‍රාමාත්‍යවරුන් පිළිබඳව අදහස් පළ වුණා. නමුත් ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමක් රාත්‍රියේ පැවැත්විලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට එදී දැනගන්න ලැබුණු ආකාරයට සියලු කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වෙන්න තීරණය කරලා තියෙනවා. ඉල්ලා අස්වීමේ ලිපි භාර දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හැර ඉතින් ඒ අනුව යම් මේ මතුවන විරෝධතා සමනය කිරීමත් එක හේතුවක් කරගෙන ඒ සඳහා දැන් අවධානය යොමු වෙලා තියෙනවා. ඒ අනුව සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වෙන්න ඉල්ලා අස්වීමේ ලිපි භාර දීලා තියෙනවා කියලා තමයි අලුත්ම තොරතුරු අනුව වාර්තා වෙන්නේ මදුර.
හොඳයි, කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙන්න මේ ආකාරයෙන් අදහස් පළ කර සිටියා.
අගමැතිතුමාගේ අතට අපි ඔක්කොමලා බාර දුන්නා. අපේ අමාත්‍ය ධූරවලින් අගමැතිතුමාට ඉල්ලා අස්වීම බාර දුන්නා.
ඒකයි ඕපතුමාල ඕන මොහොතක ඉල්ලා අස්වෙන්න
කැමතියි කියලා අපි බාර දුන්නා අගමැතිතුමාගේ අතට. එතකොට
දැන් මොකද්ද ඉදිරි පියවර?
ඒ අනුව ජනාධිපතිතුමාත් එක්ක අගමැතිතුමා සාකච්ඡා කළා. ගන්න පියවරවල් තීරණය කරයි. තෙල් සහ විදුලිය පිළිබඳ තිබුණු ගැටලු පිළිබඳ ස්ථීර වැඩපිළිවෙලක් සාකච්ඡා කරලා මේ සතියේ මුල් දවස් දෙක ඇතුළතදී ඒ තත්ත්වයේ සහනයක් ඇති කරන්න පුළුවන් තත්ත්වය උදා කළා.
ඔව් මනෝජ්, මේ කාරණාව සම්බන්ධයෙන් තවදුරටත් කතාබහ කරද්දී මීළඟට මේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ තීරණය මොකක්ද? රටේ දේශපාලන බලය කාටද හිමිවන්නේ? භාරකාර රජයකටද, අන්තර්වාර රජයකටද කියන කාරණා සම්බන්ධයෙන් මේ වන විට ප්‍රවෘත්ති වාර්තා වෙලා තිබෙනවාද?
ඔව්, මේ අදහස් දෙකම තියෙනවා. අන්තර්කාලීන පාලනයකට යොමු වෙමු, භාරකාර ආණ්ඩුවකට යමු කියන අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ඊයේ දිනේ අපි දකිනවා ජනාධිපතිවරයා සහ ග්‍රාමාධිපතිවරයා මුණගැහිලා තියෙනවා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ේ නායකින් විශේෂයෙන් විමල් වීරවංශ උදේගම්මන්පිල කියන ආණ්ඩුව ඉලවතු කණ්ඩායමේ සමාජිකයින් ඔවුන් මේ යෝජනා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකට යම් යහපත් ප්‍රවණතාවක් තිබුණා අන්තර්කාලීන පාලනයකට රජය කැමැත්ත පළ කරා. එවැනි අදහස් ඊයේ දිනේ පුරා පැතිරෙමින් තිබුණා. කොමුණත් ඊයේ පැය කිහිපයක් ඇතුළත ළඟ ළඟ තීන්දුව කිහිපයක් අරගෙන තිබුණා. අවසානයේ ගත්තු තීරණය තමයි කැබිනට් මණ්ඩලයේ ඉල්ලා සිටීමේ ලිපි භාර දෙන්න ගත්තු තීරණය.
අපේ ඊළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති වී තිබෙන විරෝධතා සම්බන්ධයෙන්. ඇඳිරි නීතිය පනවා තිබුණා මේ විරෝධතා මර්ධනය කිරීම සඳහා. ඒ ඇඳිරි නීතිය මැදට විරෝධතා මතුවන ආකාරයක් විරෝධතා පවත්වන ආකාරයක් අපිට දක්නට ලැබුණා. ඒ අතරතුරේදී සමාජ මාධ්‍ය නැවත වතාවක් ශ්‍රී ලංකාවේ වාරණයක් පැන වුණා. මේ අතරතුරේදී නම රාජපක්ෂගේ පවුලේ පිරිස රටින් පිට වෙලා ඩුබායි වෙත ගිය ප්‍රවෘත්තියකුත් වාර්තා වෙනවා. මේ කාරණා එකින් එක අපි පැහැදිලි කිරීමක් කරගමු මනෝජ්.
සෙනසුරාදා දවසේ හවස 6 ඉඳලා අදාළ වීම 6 දක්වා ලංකාව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබුණා. ඒකට හේතුව තමයි අපි කවුරුත් දන්න මිරිහාන සිද්ධියෙන් පස්සේ රට පුරා ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරී වෙලා, හැබැයි අසංවිධානාත්මකව මතුවෙන විරෝධතා රැල්ලක් නගරයෙන් නගරය, වීදියෙන් වීදිය, හන්දියෙන් හන්දිය, සමහරලාවට ජනතාව තමන්ගේ නිවස ඉදිරිපිට, එම නැත්නම් ගෙදර ඉඳලා තනියෙන් කරපු විරෝධතාවයක පෝරු සහ ක්‍රියාකාරකම් සමාජ මාධ්‍යට එක්කාසු කරන්න මේ වගේ උත්සාහයක් තිබුණා. දැන් ඊයේ දිනේ ඉරිදා දිනේ හවස 3ට ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාව පාරට එන්න ආණ්ඩුවට බල කරන්න කියලා බලපෑම් එල්ලවෙමින් තිබුණා. ඉතින් මේක ඒතරම් යහපත් තත්ත්වයක් නෙමෙයි. අපි දැක්කා පළමු විරෝධතාව ඉතාමත් අසංවිධානාත්මකව මිරිහාන ප්‍රදේශයේදී සිද්ධ වුණා. ඒකෙන් යම් හානියක් සිද්ධ වුණා. එවැනි දේ තවදුරටත් සිදු වෙයි කියන බිය අවිශ්වාසය නිසා ඒ මොහොතේ රජය ගත්ත ක්‍රියාමාර්ගය තමයි ඇඳිරි නීතිය පනවන්න. නමුත් ඇඳිරි නීතිය මැද්දේ ඊයේ කොළඹ නගරයේ විශේෂ ස්ථාන කිහිපයක කියන්නේ වැටවල් ඉදි කරලා, යකඩ වැටවල් ඉදි කරලා යම් සංවිධානාත්මක කණ්ඩායම් පැමිණියොත් ඒවා ඇතුළු වීම, විශේෂ ස්ථාන වෙත ඇතුළු වීම වළක්වන්න කොළඹ නගරයේ යම් වැටවල් එහෙම ඉදි කරලා සූදානමක් තිබුණා. ඒ අතරේ අපි දැක්ක හමුදාව කැඳවලා තිබුණා, කැරලි මර්ධන කණ්ඩායම් සූදානමින් හිටියා. නමුත් නගරාශ්‍රිතව වීදි ආශ්‍රිතව යම් විදිහට නිහඬව, එහෙම නැත්නම් මෙතරම් දැඩි විරෝධතාවලට යන්නේ නැතුව ජනතාව ඇඳිරි නීතිය මත දෙව්වත් විරෝධතා පවත්වන්න තීරණය කරා. ඒක තමයි එහි ස්වභාවය. ඒ අතරේ මේ පිරිස් අරමම කල්නුත් වගේ ඉතාමත් අසංවිධානාත්මක පිරිස්නේ මේ කටයුතු සඳහා මූලිකත්වය අරගෙන තිබුණේ. මෙහෙවන කෙනෙක් නෑ, සහභාගී වෙන විදියක් නෑ, ගන්න ක්‍රියාමාර්ගවල අරමුණක් නෑ. ඉතින් මේ තත්ත්වය ඇතුළේ අපි දැක්ක සමාජ මාධ්‍යත් බිඳ වැටීමට ලක් වෙලා තිබුණා. ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, යූටියුබ් මෙවැනි සමාජ මාධ්‍ය යම් ආකාරයක වාරණයකට ලක් කරලා තිබුණා. විශේෂ අමාත්‍යවරය විදිහට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාත් ඒ පිළිබඳව නොසතුට පළ කරලා තිබුණා. ඊට පස්සේ සමාජ මාධ්‍ය ආය ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඇමතිවරයා නොදැන මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා. කොහොමනත් ඊයේ හවස 3:00 මාරට ඒ තත්ත්වයන් ඉවත් වුණා. සුපුරුදු පරිදි සමාජ මාධ්‍ය භාවිතයට ඉඩකඩ ලැබුණා. ඊටත් පස්සේ තමයි රාත්‍රී කාලයේ සහ සවස් කාලයේත් අපිට දකින්න ලැබුණේ යම් ආකාරයකින් විරෝධතා පවත්වන්නේ ජනතාව පාරට එකතු වෙනවා. ඒ අතරේ ඔබ කියපු අනිත් පුවත නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයින්, බිරිඳගේ පවුලේ සමාජිකයින් ලංකාවෙන් බැහැර වෙලා කියන ප්‍රවෘත්තියකුත් ඒ අතර වාර්තා වුණා. එවැනි සිදුවීම් පිළිබඳව දැන් ආයමත් මේ තත්ත්වය ඇතුළේ තොරතුරු වාර්තා වෙන්න පටන් ගන්නවා. දැන් රජයේත් තියෙන අස්ථාවරභාවය සහ ඔවුන් ඉවත් වෙන්න තීරණය කිරීම, ඊයේම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉල්ලා සිටීමේ ලිපි භාර දීලා තිබුණා. ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි රට තුළ තිබෙන්නේ.
ඒ අතරතුරේදී මනෝජ, මේ කැබිනට් මණ්ඩලයේ ඉල්ලාසීමට පෙර ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ පක්ෂ 11 එකමුතු ඒ යෝජනාවක් ගෙනාවා. මේ අන්තර්වාර රජයක් නැත්නම් අන්තර්පාලන රජයකට ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් මේ කාරණා පිළිබඳවත් අපි වැඩිදුර විස්තර දැනගමු.
ඔව්, දැන් මේ රටේ මේ ඇතුළත තියෙන අරුබුදය විසඳීම වෙනුවෙන් පක්ෂ 11ක එකමුතුවක් විදිහට ජනාධිපතිවරයාට මේ අන්තර්කාලීන පාලනට අදාළ යෝජනා ඉදිරිපත් කරන්න සූදානමක් තිබුණා. මෙවැනි ක්‍රියාදාමයකට අවශ්‍ය වැඩපිළිවෙලක් පක්ෂ 11 විසින් නිර්මාණය කරලා තියෙනවා කියලා විමල් විරෝයිසිට ප්‍රමතිවරයක් කිව්වා මේ අන්තර්කාලීන පාලන යාන්ත්‍රණයෙන් රටේ අර්බුදවලට විසඳුම් හොයන්න ඕනේ. ඊට පස්සේ රට යහපත් තත්ත්වයට පත් වුණාට පස්සේ තමන් කැමති පාලනයක් පිහිටුවා ගන්න මහමැතිවරණයක් පවත්වන්න කටයුතු කරන්න ඕන. ජනාධිපතිවරයාට වෙන යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්න තීරණය කරලා තිබුණා. ඒ අනුව ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නිදහස් පක්ෂය, පිවිතුරු එළවරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මේ පක්ෂ එකතු වෙලා තමයි මේ කටයුත්ත සිද්ධ කළේ. ඔවුන් දැඩිව කියලා හිටියා පොඩි පොඩි දේවල් කරලා මේ අර්බුදයට විසඳුම් හොයන්න බෑ, ආණ්ඩුව ගැන තියෙන අප්‍රසාදය මේවයින් විසඳන්න, එහෙම නැත්නම් මේවයින් වහන්න බෑ, පොදු ජනතාවට පිළිගන්න පුළුවන් විසඳුමක් ලබා දීම අවශ්‍යයි, විධායක ජනාධිපතිවරයාට මේක කරන්න පුළුවන්. ඒ හින්දා මේ කැබිනට් මණ්ඩලය ඉල්ලාස් වෙන්න ඕනේ. ඒ හින්දා ජාතික ආණ්ඩුවක් ගැන නෙවෙයි මේ වෙලාවේ පක්ෂයකට වෙලා මේ කාලය රට පාලනය කරන විසඳුමකට යන්න අවශ්‍යයි කියන යෝජනාව අරගෙන ආවා. ඉතින් මම කිව්වාගේ පැය කිහිපයක් ඇතුළත තමයි මේ සිද්ධි දාමයම සිද්ධ වුණේ. ඒවායේ ප්‍රතිඵලයක් විදිහට දැන් මේ තීරණය අරගෙන තිබෙනවා. අපි ඊයේ දවසෙත් අපි දැක්කා උදේ ගම්මන්පිල, රිමල් වීරවංශ, ටිරාන් නලස්, වාසුදේව නානායක්කාර කියන කණ්ඩායමේ සමාජිකයින් ගිහිල්ලා ජනාධිපතිවරයා වෙනමත්, ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා සමගත් වෙනම සාකච්ඡා පවත්වලා තිබුණා. ඉතින් ඒවායේ ප්‍රතිඵලය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ මදුර.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලියේ ගෙනෙන සතිය ශ්‍රී ලංකේ පුවත්ති මුසුමත් සමගයි. අපි කතා බහ කරමින් පසුවන්නේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. ශ්‍රී ලංකාවේ පවතින ඉතාම උණුසුම්කාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තමයි අපි අවධානය යොමු කරමින් පසුවන්නේ. මනෝජ්, මේ මොහොතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාවත් අතිශයින්ම තීරණාත්මක වෙනවා පොදු ජන පෙරමුණු ආණ්ඩුවට. දැන් මේ වන විට කැබිනට් මණ්ඩලය ඉල්ලාස්වි හමාරයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව මෙතනදී වැදගත්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් යම් බෙදුණු ප්‍රතිපත්තියක් මේ මොහොතේ ක්‍රියාත්මක වුණේ. මේ වෙලාවේ ආණ්ඩුවට විරෝධය දක්වන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනාම එළියට ඇවිල්ලා ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය මතුවෙලා තිබුණා. ඊට පස්සේ දැන් ඊයේ දිනේ වනතුරුත්ම ආණ්ඩුවෙන් එළියට එන්න ස්වාධීනව කටයුතු කරන්න කොහොමද කියලා සාකච්ඡාවක් තිබුණා. නමුත් අවසන් එකඟතාවයකට එන්න බැරි වෙලා තිබුණා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන්න කැමැත්ත ප්‍රකාශ කිරීම, ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කැමැත්ත ප්‍රකාශ කිරීම අතරේ තවත් සමාජිකයින් කීප දෙනෙක් ආණ්ඩුවත් සමග එකතු වෙලා කටයුතු කරන්න ඔවුන්ට අවශ්‍යතාවයක් තිබුණා. හැබැයි දැන් මේ කණ්ඩායම් දෙක විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරොත් එක කොටසක් ආණ්ඩුවෙන් ඉඳලා එක කොටසක් එළියට આવතින් පක්ෂයක් විදිහට එළියේදී තමන්ට කේවල් කිරීමේ බලය අඩු වෙනවා, මන්ත්‍රී සංඛ්‍යාව අඩු වෙනවා, කණ්ඩායම දෙකඩ වෙනවා. ඒ හින්දා ඒ අරමුණින් වෙන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊවන තුරුත් එවැනි තීරණයක් අරගෙන තිබුණේ නැහැ. නමුත් ඒ දැසිරි ජයසේකර රාජ්‍ය මාත්‍යවරයා ඊයේ දිනේ වේලසින්ම තීරණය කරලා තිබුණා තමන්ගේ අමාත්‍ය දොරෙන් තමන් ඉවත් වෙනවා කියලා. ඒ අනුව ඔවුන් මේ කටයුතු සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. ඔවුන් ආණ්ඩුවටත් යෝජනා කරලා තිබුණා අන්තර්වාර පාලනයකට යන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ යෝජනා ක්‍රියාත්මක වුණත් ඒ බලපෑම් සිද්ධ කරමින් හිටියත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවද නැද්ද කියන තීරණයකට ගන්න බැරි තත්ත්වයක් ඔවුන්ට තිබුණා. ඉතින් කොහොමුණත් අවසානයේ අපි අවසාන වශයෙන් ක්‍රියාකාරකමක් විදිහට දැක්කා දැසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ අමාත්‍ය දුරෙන් ඉවත් වෙන්න තීරණය කිරීම. තව අමාත්‍යවරු දෙදෙනෙක් නියෝජනය කරනවා, රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඔවුන් ඒ තීරණයට එන්න පෙර පක්ෂ මහලේ කම්බරය විදිහට දැසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ඒ තීරණය අරගෙන තිබුණා.
ඔව්, මේ සම්බන්ධයෙන් පෙරේදා දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස්වී තිබුණා. ඒ රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මාධ්‍ය හමුවේ මෙන්න මේ ආකාරයට අදහස් දැක්වීමක් සිදු කළා.
මධ්‍යමකාර සභාවේදී සියලුම සමාජිකයින් එක හඬින් කියා සිටියා ආණ්ඩුව තුල තවදුරටත් ඉන්න බෑයි කියන කාරණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පැවරුණු ලැබුවා. ඒ පිළිබඳ තීරණ ගැනීමට සතියක් ඇතුළත එතුමා තමගේ අදහස ප්‍රකාශ කරනු ලබනවා.
අපේ ඊළඟ අවධානයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා සම්බන්ධයෙන්, සභාපතිවරයා සම්බන්ධයෙන්, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පැජට් පාරේ නිවස බොහොම ආන්දෝලනාත්මක නිවසක්. ඉතින් මේ පැජට් පාරේ නිවස සම්බන්ධයෙන් නවතම අධිකරණ තීන්දුවක් ලැබුණා ගිය සතියේදී. මනෝජ්, මේ අධිකරණ තීන්දුව මොකක්ද?
ඔව්, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පදිංචිලා ඉන්න මේ කොළඹ නිල නිවස භාවිතා කරන එක වළක්වලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෞද්ගලික සතිය අතුරුදහන් නියෝගයක් නිකුත් කර ආයක දේශපාලන කරලියෙත් දැඩිව කතාබහට ලක් වුණා. ස්වෙස් අධිකරණයේ නියෝගයට අනුව හිටපු ජනාධිපතිවරයා සති 4ක් ඇතුළත ඒ ස්ථානයෙන් ඉවත් වෙන්න ඕනේ. අධිකරණ නියෝගය ප්‍රකාරව නඩු අහලා ඉවර වෙනකන් ඒ තීරණය බල පැවැත්වෙන්න කටයුතු යොදලා තිබුණා. මේ හින්දා හිටපු ජනාධිපතිවරයාට තමන්ගේ නිවසේ රැඳී ඉන්න හැකියාව ලැබෙන තව සති කිහිපයක් පමණයි. අලුත් අවුරුද්දෙන් පස්සේ නිවසෙන් ඉවත් වෙලා යන්න තීරණය කරලා තිබුණා. අධිකරණ නියෝගයේ දීපු දවසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ගිහිල්ලා හිටපු ජනාධිපතිවරයා හමු වුණා. දෑසිරි ජයසේකර, මහින්ද අමරවීර, සන්තාල ගෙවන්, දුමින් දිසානායක, ශාන් විජේලාල් මේ පිරිස ගිහිල්ලා පක්ෂ මූලස්ථානයේ තිබුණු සාකච්ඡාවකින් පස්සේ නිල නිවසට ගිහිල්ලා හිටපු ජනාධිපතිතුමා හම්බ වෙලා තිබුණා. මෙහිදී සිදුවෙච්ච තත්ත්වය සම්බන්ධයෙන් මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කරලා තිබුණා. ඔහු කියලා තිබුණේ ව්‍යවස්ථානුකූලව නිවසක් තමන්ට හිමි වෙන්න ඕන, එහෙනම් කඩිනමින් ආණ්ඩුවෙන් නිවසක් ලබා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කරන්න ඕන කියලා මේ කණ්ඩායමක් කියලා තිබුණා. කොමුණත් අධිකරණ තීන්දුවට ගරු කරලා අලුත් අවුරුද්දෙන් පස්සේ නිල නිවසෙන් පිටත්ව යන්න හිටපු ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයොත් පෞගේ සිකුරාදා දවල් හිටපු ජනාධිපතිවරයා ඔහු හමු වෙලා තිබුණා. ඒ අයත් මේ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අහලා තිබුණා. හිටපු ජනාධිපතිවරයා මේ ක්‍රියාවලිය පැහැදිලි කරලා තිබුණා. පක්ෂවල නායකින් කියලා තිබුණේ හිටපු ජනාධිපතිවරට ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවෙන් නිල නිවසක් හම්බ වෙන්න ඕනේ, ඒ හින්දා තමන්ට කොළඹ නිවසක් නැති නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය ව්‍යවස්ථානුකූලව හිමි නිවස ලබා ගන්න ක්‍රියා කරන්න කියලා ලිඛිත ඉල්ලීමක් කරන්න කියලා හිටපු ජනාධිපතිවරයාට ඉල්ලීමක් කරලා තිබුණා. කොමුණත් යම් ආන්දෝලනාත්මක තත්ත්වයකට ඇති වුණා. නිවාස දෙකක් එකතු කරලා නිවසක් ඇතුවා. කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කළා. කලින්ම නිවස වෙන් කරගත්ත මේ ආදී කාරණා සම්බන්ධයෙන් ඒ නිවස පිළිබඳව විවේචනයකුත් තිබුණා. ඒ අතරේ තමයි අධිකරණයෙන් මේ තීන්දුව ලැබිලා හිටපු ජනාධිපතිවරයා නිවසෙන් නික්ම යන්න තීරණය කරලා තියෙන්නේ.
අපි අද අවසාන වශයෙන් අවධානය යොමු කරන බලාපොරොත්තු වෙන්නේ මිරිහානේ පැවති විරෝධතාව. මේ තමයි විශේෂම හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වුණේ මේ ජනතා විරෝධතා ව්‍යාපාරයේ. මෙතනදී පොලිසිය හැසිරිච්ච ආකාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පොලිස්පතිව මානව හිමිකම් කොමිසමට කැඳවා තිබෙනවා අගහරු ආද දවසේදී. මිරිහානේ ඇතිවෙච්ච සිද්ධිය මොකක්ද සහ මේ වන විට එහි වර්තමාන තත්ත්වය මොකක්ද?
ජීවන වියදම සම්බන්ධයෙන්, ආර්ථිකය සම්බන්ධයෙන් මේ ගැටලුවට මුහුණ දෙන ජනතාව විවිධ තැන්වල තමන්ගේ විරෝධය පාන්න පටන් ගත්තේ කර ඔබ කිව්වාගේ භෞතිකව නැගී සිටීමක් විදිහට මිරිහානේ සිකුරාදා රෑ සිද්ධිය වාර්තා වුණා. කෙමෙන් ජුබිලි කණුව ප්‍රදේශයට එකතු වෙලා තිබුණු ජනතාව ජනාධිපතිවරයාගේ මිරිහානේ පිටින් නිවස දෙසට ගිහිල්ලා විරෝධතාවයක් පවත්වමින් ඉඳලා තිබුණා. ඒකේතරම් ප්‍රචණ්ඩත්වයක් ගත්තු විරෝධතාවක් නොවන බවට තමයි වාර්තා වුණේ. නමුත් අවසානයේ විවිධ පිරිසකට රැස් වෙලා බස් රථ ගිනි තියලා දේපළවලට හානි කරලා ප්‍රචණ්ඩව හැසිරෙන්න ගත්තු ක්‍රියාමාර්ගය අනුව ඒකේ ස්වභාවය ටිකක් වෙනස් වුණා. ඒ අනුව අපි දැක්කා ඒ සඳහා ඒ ස්ථානයට සහභාගී වුණු කීප දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ජනමාධ්‍යවේදීන් කීප දෙනෙකුට ප්‍රහාර එල්ල වෙලා තිබුණා. මේ සියල්ල මැද්දේ අධිකරණයට ඉදිරිපත් කරපු පිරිසට ඇප ලබා ගන්න නීතිඥවරුන් විශාල පිරිසක් ස්වාධීනව නොමිලේ ඉදිරිපත් වෙන්න කැමැත්ත පළ කිරීම විශේෂත්වයක් අරන් තිබුණා. මේ පිරිසට ඇප ලබා ගැනීමේ අවස්ථාවේදී 400ක පමණ නීතිඥවරුන් පිරිසක් උසාවියට ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට මේ අතරංගුවට පත්වෙච්චි පිරිස උසාවි භූමියෙන් නික්ම යනකොට ඔවුන් ඔල්වර සන්නා ගන්න කටයුතු කරලා තිබුණා. මේ ආකාරයෙන් විවිධ මැදිහත්වීම් අපි දැක්කා. දැන් කොහොම වුණත් මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න 150 දෙනෙකුගෙන්ලුත් පොලිස් කණ්ඩායම් දෙකක් පත් කරන්න තීරණය කරලා තිබුණා පොලිස්පතිවරයාගේ නියෝගය මත. ඉතින් දැන් මේවායේ ක්‍රියාකාරකම් වෙනස් වෙලා තියෙනවා සහ ඒවායේ ස්වභාවය දැන් මේ අලුත් තීරණයත් එක වෙනස් වෙනවා. කොමුණත් මේ මාධ්‍යවේදීන්ට පහර දීම හේතු කරගෙන විශේෂණ විරෝධතාවේදී අරෝබ කිව්වාගේ පොලිසිය හැසිරිච්ච ආකාරය මානව හිමිකම් කොමිෂන් සභාවේ විමසිල්ලට ලක් කළ තිබුණා. ඔවුන් මේ තත්ත්වය හෙළා දැකලා තිබුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු විමසන්න හෙට දවසේ පොලිස්පතිවරයාව මානව හිමිකම් කොමිසම හමුවට කැඳවන්න ඒ කොමිසමේ සභාපතිවරයා තීරණය කරලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරුවරියක් විදිහට කටයුතු කරන රෝහිණී මාරසිංහ මහත්මිය තමයි මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන භූමිකාවට දායකත්වය ලබා දෙන්නේ. ඒ අනුව මේ අවස්ථාවට, ඒ කියන්නේ මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ ලබා දෙන්න පොලිස්පතිවරයාට හෙට යන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් මේ සිද්ධීන් එක්ක අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස අවධානයට ලක් වුණා. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහටත් කටයුතු කරන තිසර අනුරුද්ධ බණ්ඩාර කියන ශිෂ්‍යයා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඔහු නිදහස් කරලා තිබුණා. මෝදර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ඔහු රඳවගෙන තිබුණා. ඔහු මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් ලෙස ක්‍රියාත්මක වීම හේතු කරගෙන තමයි මේ තත්වයට ඔහු මුහුණ දුන්නේ. මෙවැනි සිද්ධි කීපයක් වාර්තා වුණා මාධ්‍යවේදීන් ට පහර දීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට එරෙහිව මේ සියල්ලක් මේ මොහොතේ විශේෂ අවධානයකට ලක් වෙලා තිබුණා. මේ එකින් එක ආරම්භ වන ක්‍රියාදාමයන් තමයි අවසානයේ ටිකක් වෙනස් ස්වභාවයකට පත් වෙන්න තිබුණේ. කියන්නේ ජනතා අරගල විරෝධතා ඒවා පෙළපාලි ක්‍රියාත්මක වී මේ වර්ධනය වන තත්වය පිළිබඳව දැනුණු තොරතුරු හමු වෙන්න ඕනේ. දැන් කොහොම හරි අවසාන ප්‍රතිඵලයේ හැටියට කැබිනට් මණ්ඩලයේ ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා මදුර.
හොඳයි, ඒ ප්‍රොත්‍යත් සමගින් අපි අද දවසේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකාවේ පවත්වන සම නිවාවරපත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර. බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.